මීළඟට ගරු ඉෂාක් රහමාන් මන්ත්‍රීමා.
ගරු සභාපතිතුමනි, අද දවසේදී මට කියන්නේ තියෙන්නේ උඩවලව බල ප්‍රදේශයේ ගොයි මහතුරුන්ගේ විශාල ප්‍රශ්නයක් තිබුණා. හැබැයි එමෙතුමනි, මම ඔබට ඉල්ලීමක් කරනවා. දැන් දවස් ගාණක් පල් කරලා කුණු කරලා ප්‍රශ්නයක් කරලා මේ වතුරු දෙන එක ඉතාම හොඳ මදි කියලා තමයි මට කියන්න තියෙන්නේ. අපිට අවශ්‍ය දන්නවා, රටේම ගත්තොත් පළවෙනිම තමයි අපි පානීය ජලය, දෙවෙනි එක තමයි කෘෂිකර්ම, තුන්වෙනි එක තමයි ලයිට්. අපි ලංකාවම මම අහගෙන හිටියා, ලංකාවම සමස්ත විදියට පේ තුනක් ලයිට් කපන්න ඕනේ කියලා. ඒක සාධාරණයක් එමෙතුමනි. පේ 18ක් ලයිට් කපලා කරුවල හිටපු ලංකාවේ ඉන්න ජනතාවට තමන්ගේ කෘෂිකර්ම බේරාගන්න එහෙම දෙයක් කරන එක මහා පිනක් කියලා තමයි මට කියන තියෙන. ඒ නිසා ඒක අද හරි ගතු තීන්දුවට, ඊයේ ගතු තීන්දුවට මම සතුටු වෙනවා. ඒ වගේම තමයි සභාපතිතුමනි, එච් කලාපේ මගේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැඩිම ගොයි වගා කටයුතු කරලා තියෙනවා මේ කාලේ. මට ගොයි මහතුරුත් කතා කරලා කිව්වා, උඩවලවට වෙච්චි සිද්ධියක් අපිටත් වෙයි, ඒ නිසා කරුණා කරලා වෙන්න කලින් අධිකරු ජනාධිපතිතුමනි, ඔබට මම ඉල්ලීමක් කරනවා, මෙහෙම අපිට පෙළවලින් ඉඳලා ඔබතුමාගේ උගසන කරලා ඔබතුමා කැබිනට් දෙපාරක් එකතු වෙලා අය රැස් වෙලා අය කැබිනට් නැවතවාරයක එකතු වෙලා තීන්දු ගන්නතුව වහාම ඔබතුමා ගන්න ඕන ජනාධිපතිතුමනි තීන්දුවක් තමයි පළවෙනිම වතුරු පානීය ජලය, දෙවෙනි එක කෘෂිකර්ම, තුන්වෙනි එක තමයි විදුලිය කියලා තීන්දු කරලා මගේ ආදරණීය අනුරාධපුර දිස්ත්‍රික්කයේ එච් කලාපේ ඉන්න ජනතාවට, පොළොන්නරුව ජනතාවට ලබා දීමට කටයුතු කරන ඕනේ කියලා ඉල්ලීමක් කරනවා. ඒ වගේම තමයි තව දෙයක් කියන්න ඕනේ, කුයි ගොයි මහතුරු ගැනත් කතා කරන්න වෙලා තියෙනවා. අපි මුදල් රාජ ඇමතුමනි, ඔබ මෙතන ඉන්න නිසා මේක පොඩක් පැහැදිලිව අහගන්න ඇමතුමනි. අපි ඉතපු කෘෂිකර්ම ඇමතුමත් ඉන්නවා. අපි දන්නවා ලංකාවේ උතුරු නැගෙනහිර පළාතේ තමන්ගේ ගොයිත්තන් කටයුතු මේ වෙලාවේ ඉවරයි. හරි වෙලාවට වගා කෙරුවා, හරි වෙලාවට වගා කටයුතු ඉවර කරලා දාස් වෙන්න කරලා ඉවරයි. හැබැයි හිතාම දුකයි, ඒ ගොයි මහතුරු අංග එකට තමන්ගේ ගොයිත්තන් හරි කියලා කරලා වගා කටයුතු කරලා ඉවරයි. හැබැයි වීම් හරීම මිලට තාම විකුණා ගන්න බැරි හිතාම බරපතල ප්‍රශ්නයක් තියෙනවා. තම් තුනේ කොලට තමයි වී ගන්නෙ. මුදල් රාජ ඇමතුමනි, ඔබට තමයි ඉල්ලීමක් කරනවා. වී අලෙවි මණ්ඩල වී ගන්නවා කිව්වට කොතනවත් වී ගත්තේ නැහැ. කෘෂිකර්ම ඇමතුමත් මේ වෙලාව නැහැ. හැබැයි ඊටාම අසාධාරණයක් වෙලා තියෙනවා ගොයි මහතුරුට. තාමන් තමන් වගා කටයුතු කරපු වී වල හරිමිනට විකුණා ගන්න බැරි වෙලි ප්‍රශ්නක් තියෙනවා. ලංකාව තියෙනවා පළාතු 9යි. පළාතු 9 හරියටම වෙලාවට කලාවට වගා කටයුතු කර උතුරු නැගෙනහිරේ හිටපු ගොයි මහතුරු පමණයි. අපි කණගාටු වෙඳුණයි කෘෂිකර්ම ඇමතුමනි, ඒ වගේ මහවලි ඇමතුමනි, වාරි මාර්ග ඇමතුමනි, ඔබ තුන්ගොල්ලට මම ඉල්ලීමක් කරනවා. උතුරු නැගෙනහිරේ ඉන්න ඇමති ගොයි මහතුරුට හරි කලාවට වෙලාවට මහයි, ඒ වගේම යලයි මහයි කරන්න පුළුවන් නම් එයි අපේ පළාත අනිත් ලංකාවේ තියෙන පළාත අතේ ඉන්න ගොයි මහතුරුට වෙලාවට කලාවට ගොයිත්තම් කරන්න බෑ. හිතාම ප්‍රශ්නයි. මේ ප්‍රශ්නට විසඳුමක් ගන්න හැමදාම මෙහෙම හිඟනයාට තුවාලයක් වෙන්න ඕනේ කියලා අපේ දේශපාලකයොත් මේක පාවිච්චියට ගන්නවා. ඒ නිසා මම ඉල්ලීමක් කරනවා මේ හැමතිවරු තුන්දෙනාකට, ජනාධිපතිතුමාටත් වහාම පියවරයක් ගන්න. මට මතක තියෙනවා 2002 හෙදා හිටපු මහවලි ඇමති ජයවික්‍රම පෙරේරා ඇමතිතුමා හරි කාලයට වෙලාවට ගොයිත්තන් කටයුතු කරුවා, නියම විදියට වගා කරුවා, නියම විදියට වගා කටයුතු ඉවර කරුවා. හැබැයි අද බලන්න උතුරු නැගෙනහිරින් ගොයි මහතුරට හරි වෙලාවට කලාවට වගා කටයුතු ඉවර කරන්න පුළුවන් නම් අපේ ලංකාවේ ඉන්න අනිත් පළාත 7 ඉන ගොයි මහතුරට එයි වෙලාවට කලාවට වැඩ කරන්න බෑ. මේක තමයි හිතාම බරපතල ප්‍රශ්නය. නිසා වහාම ඉල්ලීමක් කරනවා මම, ලංකාවේ ඉන්න හැම ගොයි මහතුරම හෙට කාලයට හරියට වැඩ කරන්න ඕනයි. වහිනවා ගංගාවලින් වතුරු ගලාගෙන යනවා, අපිත් පාර යනකොට කිය කියනවා නේ අපරාධිනේ මේ වතුර කියලා. හැබැයි අපේ ගොහි මහතුරුත් චූණක වහින වෙලාව කූලක චූණක ඉඳලා අන්දිම කරන්න බැරි වෙලාව තමයි අහිංසක මේ ගොයිත්තන් කටයුතු කරන්න බැරි පළාතේ ඉන පානීය ජලයට පාවිච්චි කරන වතුරත් දැන් ඉල්ලනවා මේ උඩවලව හරි වෙලාවට කරලා තිබ්බනම් මේම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ගොයි මාතුරු තිතන්න ඕනයි. ගොයි මාතුරු තම වගා කෙරුවා කියලා. හැබැයි ආණ්ඩුව තිතන්න ඕනයි. ආණ්ඩුව එවලාම තීන්දුවක් කරන් තිබ්බනම් අපිට තියෙන වතුරු මදි ඔබ වගා කරන්නපා කියලා තිබ්බනම් වගා කරන්නේ නැහැ. හැබැයි ගොහි මාතුරු එකයි ආණ්ඩුවත් එකයි. අපි දෙගොල්ලම එකයි. එමත්තු මේ නිසා වහාම ඉල්ලීමක් කරනවා. මේ ආණ්ඩුවටත් වහාම මම ඉංග්‍රීසි කරලා කතා කරනවා. වහම මෙතනින් එහාටවත් හරි කාලයට වෙලාවට ගොයිතන් කටයුතු කරන්න තමන්ගේ ඉන්න ලංකාවේ ගොයි මහතුට පුරුදුවක් කරන්න ලීකුවාන් සිංගප්පූර් හදන්න පුළුවා නම් විනාශවත් රට හදන්න පුළුවා නම් ඒයි ලංකාවේ ඉන්න පාලකයට බෑ ලංකාවේ ඉන්න පාලකයෝ කවදාවත් රට හදන්න මොනා ලොක්කා කමක්නේ බලාගත්තුයි නලින් එමෙතුමාගේ එමෙතුමානත් කියනවා එයි එයි මේ මේ වගා කටේදී විනාශයි නම් හාල් ගේන්න පුළුවන් හාල් ගේන්න නැතුව තමයි අපි කියන්නේ අපි කුෂිකර්ම රටක් කියලා ලංකාව කියනවා නමත් කුෂිකර්මට කිසිම දෙයක් නැහැ නේ එමෙතුමා නමට කුෂිකර්ම රට කියලා වැඩක් නැහැ අතිගරු ජනාධිපතිතුමනි ඔබට ඉල්ලීමක් කරනවා සිංගප්පූර් ලීකුවාන්ට රට හදන්න පුළුවන් නම් එයි මේ විනාශවත් රට ඔබ බාරගත්තා නම් හරියට කරන ජනාධිපතිතුමනි මෙතනින් එහාටවත් කුෂිකර්ම හරියට කරන්න පුළුවන් විදිහට උතුරු නැගෙනහිර ගොයි මහතුරට හරියට වෙලාවට කලාවට ගොයිතන් කරන්න පුළුවන් නම්
ඔන්ඩුමන් මෙම්බර් ප්‍රයිම්ස් අප්
පලාතේන හත්තේ ඉන ගල් ජනතාවට එයි කාලේ හරියට වෙලාවට කරන්න බෑ කියලා ඉල්ලීමක් කරලිමි මට කාලය දීපු සභාපතිතුමනි ඔබතුමාට ස්තුතියි
Order, please. Order, order, please. Order, please. Garu Ranjit Simla Bitti Amatthuma.
Garu Sababatthumani.
Order, please. Order, please. Garu Ranjit Simla Bitti Amatthuma.
Garu Sababatthumani. Itamat Vedagat Raja Moolya Vartavak Pilibandha අද පැවැත්වෙන විවාදය මේ වැදගත්කම විශේෂයෙන්ම වැඩි වෙන්නේ ගරු සභාපතිතුමනි මේ 2003 අංක 3 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ වගකීම් පනතේ 10 වෙනි වගන්තිය අනුව මුදල් අමාත්‍යාංශයේ ජූලි මාසයේ අවසාන දින වෙන විට මහජනතාවට මේ වසරමැද වාර්තාව එළි දැක්විය යුතුයි. ඉන්පසු එළබෙන පාර්ලිමේන්තු වාර්ය තුල දෙවනි වාරයේදී අනිවාර්යයෙන්ම සභාගත කළ යුතුයි. අපි ඒක හරියාකාර කළා. අද ඒ වාර්තාව විවාදයට ගන්නවා. විවාදයට ගැනීමේ වැදගත්කම මම කිව්ව ආකාරයට සභාපතිතුමනි අපි ඉතාමත්
ගරු මන්ත්‍රීව අසුන් ගන්නත් ගත්තොත් හොඳයි.
ආර්ථික ආගාධයකට වැටුණු වර්ෂයක් පසුකොට එළඹෙන
මහින්දානන්දලුගේ අමතුමා
වර්ෂය තුල
මහින්දානන්දලුගේ අමතුමා මහින්දානන්ද අලුත්ගමුවේ අමතුමා මහින්දානන්දලුගේ අමතුමා අසුන් ගත්තොත් හොඳයි අමතුමා කතා කරන්න
බොහොම ස්තුතියි එවැනි අසීරුතම ආර්ථික වර්ෂයෙන් ආගාධයට වැටෙන වර්ෂයක් පසු කරලා ඊළඟට එළඹෙන වර්ෂයේ අපි යම්කිසි ධනාත්මක ගමනක් යන සූදානම් වර්ෂයක පළවෙනි මාස 6 අපේ ගමන් මඟ පිළිබඳ නිල වශයෙන් විවස්ථාමය වශයෙන් සකස් කරන ලද වාර්තාවක් පිළිබඳ සාකච්ඡා කිරීම මම හිතන්නේ මේ රටේ ආර්ථික ගමන පිළිබඳ සොයාබලන උනන්දු වෙන සැලකිලිමත් වෙන සියලු දෙනාට ඉතාමත් වැදගත් කියලා මම කල්පනා කරනවා ගරු සභාපතිතුමනි මට වෙලා කොච්චරක් තියෙනවද සභාපතිතුමනි?
We have about 20 minutes.
20?
You have to take your time. I'll give you a little more time.
අපි පසුගිය වර්ෂයේ අවසානයේ අපේ අවසාන කාර්තුවේ ඍණ ආර්ථික වර්ධනය 12.4යි. අපේ රටේ වාර්තාගත ඍණ ආර්ථික වර්ධනය 12.4යි. මේ වර්ෂයේ 7.8යි. දැන් මේ වර්ෂයේ ආරම්භ වෙනකොට පළවෙනි කාර්තුවේ 11.5යි. මම දැක්කා සමහර කටිකෝ ඇහුවා කොහොමද වර්ධනයක් ගැන කතා කරන්නේ 11.5ක් ගැන පහක තියාගෙන ඍණ හැබැයි අමතක කරන්න බෑ සභාපතිතුමනි අපි 12.4ක ඉඳලා පළවෙනි මාසෙ එළමෙන පළවෙනි මාස තුනේ මේ අවුරුද්දේ 11.5කට ධනාත්මක පැත්ත ඍණ අඩු කරගෙන තියෙනවා අපි වලකට වැටෙන වේගයෙන් වලෙන් උඩට එන්න බෑ ගරු සභාපතිතුමනි වලකට වැටෙනකොට වේගය ඉතාමත් ඉහළයි අපි වැටුණ වලකට දැන් අපි ක්‍රමක්‍රමයෙන් උඩට යනවා ඒ උඩට යද්දී අපිට අර වේගෙම ආරෝපණය කරගන්න බෑ ඊට වඩා හිමින් සීරුවෙන් නොසැලී මේ ගමනේ යන්න වෙලා තියෙනවා අන්න ඒ නිසා අපි මේ ක්‍රමානුකූල ගමනට අවතීර්ණ වෙලා තියෙනවා කියලා ඊටාම පැහැදිලිව පෙන්වන වார்த்தාවක් ගැන තමයි අද අපි විවාද කරන්නේ ගරු සභාපතිතුමනි දැන් මේ වසර මැද මූල්‍ය වார்த்தාව අපිනේ හැදුවේ මුදල් අමාත්‍යංශයනේ හැබැයි අපි කිසිම දත්තයක් විකෘති කරලා හදලා නැහැ නමුත් මම මේ කියන්නේ දැන් මේ පිළිබඳ අද රජයේ මුදල් පිළිබඳ කාර්යක සභාවේ වார்த்தාවට ඉදිරිපත් වුණා ගරු පාර්ලි චම්පික මන්ත්‍රීතුමා ඉදිරිපත් කරා ඒ ඉතා පැහැදිලිව තියෙනවා මේ මේ ධනාත්මක කරුණු 2021 ජූලි 100ට 2021 ජූලි මාස 60.8 සිට උද්දමනය 2023 ජූලි 6.3 දක්වා උද්දමනය අඩු වෙලා තියෙනවා මේ වார்த்தාව පරිශීලනය කරමින් මේ මුදල් කාර්යක සභාව කියන්නේ කරුව සභාපතිතුමනි උද්දමනය 60.8 සිට වර්ෂයක් තුල 6.3ට අඩු වෙලා තියෙනවා මේ අපි යන ගමන පිළිබඳ හොඳ මේ සාධකයක් අපිට ලොකුම ප්‍රශ්නේ උද්දමනය බඩු මිල සාමාන්‍ය ජනතාව දැවිච්ච මහා ප්‍රශ්නය 6.3 දක්වා 70 ඉඳලා අඩු වෙලා තියෙනවා ඒ වගේම අපි කතා කරන රාජ්‍ය ව්‍යවසාය ගැන මේ වார்த்தාවේ තියෙනවා මේ මුදල් කාර්යක සභාවේ වார்த்தාවේ කියනවා රාජ්‍ය ව්‍යවසායන් 52ක් ගැන අපි කතා කරන ප්‍රධාන ව්‍යවසායන් 20/22 වසරට සාපේක්ෂව 20/23 වසරේදී 20/22 රුපියල් බිලියන 859ක අලාභයක් වාර්තා කරපු මේ රාජ්‍ය ව්‍යවසායන් 52 20/22 බිලියන 859ක අලාභයක් වාර්තා කරපු මේ 52 20/23 පළවෙනි මාසයේදී බිලියන 144ක ලාභයක් වාර්තා කරලා තිබුණා මේ කියන්නේ රාජ්‍ය මූල්‍ය වාර්තාව පදනම් කරගත් මුදල් කාර්යක සභාව වාර්තාව ඒක පිළියෙල කරේ පක්ෂ විපක්ෂ සියලු මන්ත්‍රීවරුන් පිළියෙල කරලා ඉදිරිපත් කරේ විපක්ෂ මන්ත්‍රීවරේ. ඉතින් එතරම් හොඳ සහතිකයක් තියෙනවද අපි යම්කිසි ගමනක් මම කියන්නේ සියල්ල ඉෂ්ට වෙලා කියලා. ප්‍රශ්න එහෙමමයි ප්‍රශ්න ජනතාවගේ අසීරෝ මේ ඔක්කොම තියෙනවා. හැබැයි අපි ටිකින් ටික යම්කිසි ගමනක් සුවිශේෂී නායකත් මේ වගකීම් බාරගත් නායකයත් එක්ක යන බවට තියෙන ඉතාමත් හොඳ සාධකයක් පිළිබඳවයි අද අපි සාකච්ඡා කරන්නේ ගරු සභාපතිතුමනි. වෙළඳ හිගය මේකත් ආර්ථික වශයෙන් බොහෝ අය කතා කරන සාධකයක් 2022 පළවු මාස 6 අපේ රටේ වෙළඳ හිගය ආනයනපන යන වෙනස ඇමරිකානු ඩොලර් බිලියන 3.5යි බිලියන 3.5යි අපිට පුළුවන් වෙලා තියෙනවා 2022 පළවෙනි මාස 6දී මේ 3 බිලියන 3.5 බිලියන 2.2කට අඩු කරගන්න 37%කින් වර්ධනාත්මක පැත්තකට වෙළඳ හිගය රැගෙන එන්න මේ ක්‍රමවේදයට මේ අපි අනුගමනය කරන වැඩපිළිවෙලට පුළුවන් වෙලා තියෙනවා ගරු සභාපතිතුමනි. ඒ වගේම සේවක ප්‍රේෂණ අපි ගරු කරලා කතා කරන්න අවශ්‍යයි. අපේ රටේ සහෝදරයන් විදේශයන් වලට ගිහිල්ලා අපිට අද ප්‍රධානතම විනිමය ලැබෙන මාර්ගයක් වෙලා තියෙනවා. 2022 මුල් මාසයේ ඇමරිකානු ඩොලර් බිලියන 1.6යි ගරු සභාපතිතුමා අපිට ලැබුණේ. බිලියන 1.6යි. සමහරු කිව්වා අපි එන කාලේ මේ මුදල් එවන්න එපා. විශාල මේ උත්සාහෙන් දරුව ඒ වගේ දේවල්ට. හැබැයි ඒ සියල්ල අභිභවාගෙන 2023 පළවු මාසයේ ඇමරිකානු ඩොලර් බිලියන 2.8ක් අර 1.6ට සාපේක්ෂව පළවෙනි අවුරුද්දේ මුල් මාසයේ 2.8ක් අපිට එවලා තියෙනවා. ඒ සහෝදරින්ට අපේ ප්‍රණාමය පුද කළ යුතුයි. මේ රටේ උන්නතිය වෙනුවෙන් කොච්චර වර්ධනය ගරු සභාපතිතුමනි 75.3ක වර්ධනයක් සේවක විදේශීය ප්‍රේෂණවල තියෙනවා. සංචාරක ඉපැයීම් 2022 මුල් මාසයේ ඇමරිකානු ඩොලර් මිලියන 679.5යි. 2023 මුල් මාසයේ ඇමරිකානු ඩොලර් මිලියන 986.2යි. වර්ධනය ප්‍රතිශතාත්මකව 45.1ක් ගරු සභාපතිතුමනි. රාජ්‍ය ආදායම අපි මේ වැලිච්ච ගැඹුරු වලේ ප්‍රධානතම සාධකය වුණේ රාජ්‍ය ආදායම අඩුවීම. අද උදේත් අපිට කතා කරන්න වුණා. 2022 පළවෙනි මාසයේ රාජ්‍ය ආදායම රුපියල් බිලියන 928යි. 2023 රුපියල් බිලියන 1317යි. පළවෙනි මාසයේ 41.9ක වැඩිවීමක්. රාජ්‍ය ආදායම ගැන කතා කරද්දී ගරු සභාපතිතුමනි, මම කතා කළ යුතුයි අද සුරාබදු රාජ්‍ය ආදායම හොරදෙන ආයතන තුනක් තියෙනවා. දේශීය ආදායම් අංක 1, ශ්‍රී ලංකා රේගු අංක 2, සුරාබදු දෙපාර්තමේන්තුව අංක 3. සුරාබදු දෙපාර්තමේන්තුව ගැන අද කතා වෙච්ච කාරණා කිහිපයක් පිළිබඳව පැහැදිලි කරන්න අවශ්‍යයි. අපි සුරාබදු ආදායම වඩාත් නිරවුල් කර ගැනීම සඳහා සුරා බෝතල් වලට ස්ටිකර් එකක් හඳුන්වා දුන්නා. ඒක සමග අපේ ආදායම ඉතා පැහැදිලි වර්ධනයක් තිබුණා අපි දැක්කා. දැන් ලොකු ප්‍රශ්නයක් තියෙනවා මේ ව්‍යාජ ස්ටිකර භාවිතා කරනවා කියලා. අද මේ සභාවටත් ස්ටිකර් ගෙනල්ලා පෙන්නනවා කියලා මට දැනගන්න ලැබුණා. ඒ නිසා අපි ඒ සම්බන්ධව ඉතාම දැඩි නීතිමය වැටලීම් කරගෙන යනවා. නීතිමය ක්‍රියාමාර්ග වලට ගන්නවා. සමාගම් වල නමත් කියනවලු. කුමන සමාගම වුණත් අපිට ගැටලුවක් නැහැ. මේ රාජ්‍ය ආදායම සමග ක්‍රීඩා කරනවා නම් අපි සූදානම් අවශ්‍ය ඉහළම පියවර ගන්න. දැන් අපිට තිබුණ ප්‍රශ්නයක් රුපියල් කෝටි 660ක හිග බදු මේ නිෂ්පාදන සමාගම් ගෙවල නැහැ. අපි ඔවුන් කැඳවල නිශ්චිත කාලයක් දුන්නා. සමාගම කුමක් වුවත් ඒ කාලෙන් පස්සේ අපිට ඔවුන් වෙනුවෙන් වෙන සමාවක් නැහැ. ඒ නිසා මම කියන්නේ මේ සෙල්ලමක් කවුරු හරි කරනවා නම් වැරදි ස්ටිකර් ගහලා ආයතන විදිහට මුදල් හොයනවා නම් නිෂ්පාදක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සිල්ලර වෙළඳසාලා වෙන්න පුළුවන්. අපි දැඩි වැටලීම් ප්‍රමාණයක් කරනවා. අහු වුණාට පස්සේ අභියාචනා දාන්න එපා. බලපත්‍රය අවලංගුණා කියලා මේ සෙල්ලම් කරන්න සූදානම් වෙන්නේ කවුරු හරි කරනවා නම් මේ දුප්පත් වැටුණු රටේ අහිංසක ජනතාවගේ බත්පතත් එක්ක අපිට ඒකට ඉඩ දෙන්න බෑ. ඒ නිසා අපි ඒ සඳහා අවශ්‍ය ඉහළම පියවර ගන්න සූදානම්. ඒ වගේම ඊයේ දවසේ සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කිහිප දෙනෙක් පොලිස් සත්තරණංගුවට අරගෙන වෙඩි තැබීමක් සිද්ධ වෙලා මම හොයා බැලුවා. දැනට මම පූර්ණ වාර්තාවක් ඉල්ලලා තියෙනවා. මූලිකව මට ලැබුණු කරුණු අනුව සුරාබදු දෙපාර්තමේන්තුව පැත්තෙන් කියන්නේ ඔවුන්ට ලැබුණු තොරතුරක් අනුව, ඔත්තුවක් අනුව ඔවුන්ගේ තියෙන මේ මද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් 4 දෙනෙක් වැටලීමකට ගියා. වැටලීමට යන අවස්ථාවේ ඔවුන් ගිනියාවි ගෙනියනවා. ගිනියාවි භාවිතයට ඔවුන්ට අවසර තියෙනවා පනත අනුව. මේ සැකකරුවන් පලා යාමට උත්සාහ කරද්දී වාහනේ ටයර් වලට වෙඩි තිබ්බා. ඉන්පසු ඔවුන් තවදුරටත් පලා යන නිසා ඒක පසුපසින් ගියා. ඒ වෙනුවට පොලිස් සත්තරණංගුවට ගත්තා කියලා. පොලිසිය පැත්තෙන් කියන්නේ ප්‍රසිද්ධ ස්ථානයක වෙඩි තිබ්බා. පළඳ වාර්තාවක් පොලිසිය වාර්තා කළා තිබුණේ. ඒ නිසා අත්තරණංගුවට ගන්න සිද්ධ වුණා කියලා. ඉතින් මේ කාරණා දෙක පිළිබඳවම ක්ෂණික වාර්තාවක් හෙට දිනේ මම ඉල්ලා තිනවා සුරාබදු කොමසාරිස් ජෙනරාල්තුමාගෙන්. මොකද මේ යම් කිසි නොගැලපීමක්, ඝට්ටනයක් සම්බන්ධිකන අඩුවක් තියෙනවා නම් අපි ඒක නිරවුල් කරන්න ඕනේ. සුරාබදු දෙපාර්තමේන්තුවට වැටලීම් කරන්න අත්අඩංගුවට ගන්න අවශ්‍යයක් තියෙනවා. ගිනියාවි භාවිතා කරන්න අවශ්‍යයක් තියෙනවා. ඉතින් පොලිස් දෙපාර්තමේන්තුවත් එයා සම්බන්ධව හොඳ සම්බන්ධීකරණයක් පැවැත්විය යුතුයි. ඉතින් මේ වාර්තාව මම බලාපොරොත්තු වෙනවා ජනාධිපතිතුමාට ඉදිරිපත් කරන්න. මේ ඉදිරියේදී එවැනි අසම්බන්ධතා ඇති නොවන ආකාරයට මේ කටයුත්ත කොහොමද මේ සියලු දෙනාම උත්සාහ කරන්නේ රාජ්‍ය ආදායම් වැඩි කරගන්න.
කොමන්තුමා මොකද පොයින්ට් ඔෆ් ඕඩර්?
පොයින්ට් ඔෆ් ඕඩර් එක ගරු සභාපතිතුමා, අපේ ගරු අමැතිතුමා කැමැතිනම් මගේ ඇත්තටම මම අද කතාව මට කරන්න තිබුණේ අන්තිමේට විපක්ෂයේ විදිහට. මම ලයිබ්‍රේ හිටියේ. ඉතින් ඒ නිසා මට අවස්ථාවක් දෙනවා නම් මට
පොයින්ට් ඔෆ් ඕඩර් එක නෙවෙයි අමැතිතුමා කැමැතිනම්
ඉතින් අහන්න. මගේ වෙලාව පොඩ්ඩයි තියෙන මට.
ඔබතුමාගේ කතාව අවසාන වෙනට පස්සේ මම කතාව මගේ විනාඩි කීපයක් දෙන්න මම කතා කරන්නම්.
නෑ එහෙම කරන්න බෑ මන්තුමා. එහෙම කරන්න බෑ. මේ රිප්ලයි ස්පීච් එක.
මූලාසන එකක නම් එතුමා කැමති කියලා කියන්නේ ගරු සභාපතිතුමා.
මූලාසන එකක නම් මට ආයෙ වෙලාව දෙන්න මං හිතන්නේ නැහැ පුළුවන් කියලා. දැන් මම කතාවෙන් පස්සේ ආයෙ එතුමා ප්‍රශ්නයක් අහන්න හදන.
ඔබතුමාගේ කතාව නවත්තලා එහෙනම් එතුමාට දෙන්න ඕනේ.
කියන්නේ
ඔබතුමා රිප්ලයි ස්පීච් එක. මං වෙලාව දෙන්න. මම වෙලාව මැනේජ් කරන්නම්.
රයිට්.
අවසානේ බෑ.
ඉතින් ඔබතුමා දැන් ගත්ත වෙලාවෙන් අහන්නකෝ විනාඩියක්.
අමාත්‍යතුමා ඇත්තම මගේ ප්‍රශ්නේ තමයි අපි දන්නවා ලෝකේ ඇත්තම මේ මේ අපි වසර මැද වාර්තාව ගත්තන් පස්සේ මේ වසර මැද වාර්තාවේ තියෙනවා අපේ රටේ පළවෙනි කාර්තුව තුල රටේ ආර්ථික වර්ධනය පිළිබඳව අපිට සාධනීය තොරතුරක් නෙවෙයි තියෙන්නේ. ඒ කියන්නේ අපි දන්නවා ගැඹුරු තත්ත්වයක් තියෙන්නේ. 100ට ගත්තොත් එහෙම සාමාන්‍ය කර්මාන්තංශයේ වර්ධනය අවවර්ධනයක් තියෙන 23.4%ක බරපතල විදිහට. හොඳයි මම කියන්නේ ඇත්තටම ගරු අමාත්‍යතුමනි මේ අපි දැන් යන්නේ බේල් අවුට් පැකේජයක් එක්ක. එතන මේ බේල් අවුට් පැකේජයක් එක්ක යනකොට මේ කර්මාන්තංශයේ මේ වෙනකොට දරුණු කඩාවැටීමක තියෙන්නේ. අපි වැඩ් බද්දෙන් දැනට අය කරගන්න බලාපොරොත්තු වෙනවා 2023 අවුරුද්දේදී රුපියල් බිලියන 796ක් දැනට අය වෙලා තියෙන්නේ 250කට ආසන්න ප්‍රමාණයක්. තව 500කට වැඩි අය කරගන්න ඕනේ. ලබන අවුරුද්දේ 1400ට යන වැඩ් බද්ද ප්‍රමාණය 2028 වෙනකොට 2500ට ආසන්න වෙනවා. දරුණු මෙවැනි අබදු ආදායමක් බලාපොරොත්තුෙන් කටයුතු කරනකොට ගරු මුදල් රාජ්‍ය අමාත්‍යතුමනි අපට මේ අනාගතයට යනකොට මේ කර්මාන්තාසේ තවත් සුණු විසුණු වෙනවද නැද්ද කියලා ඔබතුමාගේ කතාවේදී පැහැදිලි කරනවා නම් මම කැමතියි ඒක.
බොහොම ස්තුතියි. මම අමාත්‍යතුමා කාලෙන් ගන්න එකට.
බොහොම ස්තුතියි. ගන්න එපා මට පොඩි කාලයක් තියෙන්නේ. මම එතුමාට කියන්න අවශ්‍ය මම අර මුලින්ම පටන් ගද්දී කිව්වා සභාපතිතුමනි අපි දරුණු ආගාධයක වැටලා හිටියා. අපි දෙසැම්බර් කාර්තුව 2022 අවසාන කාර්තුවේ 12.4%කින් අපි ඍණ. ඒ කියන්නේ ඊට ඉස්සලා අවුරුද්දට සාපේක්ෂව අටෙන් එකක් නිෂ්පාදනය අඩු වෙලා තියෙනවා. එවැනි තැනකින් උඩට යනකොට මෙතුමා අහන ආකාරය අතුරු ප්‍රශ්න රාශියක් ඇති වෙනවා. පදු ගවා ගන්න බෑ. දැන් අපි අපි කොහොමද මේ උද්ගමනය පාලනය කරේ? අපි කියනවා මේ දැන් මම නෙවෙයි මේ මුදල් කමිටුව කියනවා පෞගේ ජූලි වල තිබුණු 70%ක උද්ගමනය දැන් 106.3%ට අඩු වුණා කියලා. කොහොමද මේක පාලනය කරේ? අපිට සිද්ධ වුණා බැංකු පොලි අනුපාතය 1:1කින් වැඩි කරන්න. මහා බැංකුවට තිබුණු 106%, 116%ක් කරා. එතකොට ඒකේ අතුරු ප්‍රතිඵලය මොකද්ද? මේ මෙතුමා කිව්ව ආකාරයේ ප්‍රතිඵල තමයි ඒ ප්‍රධානම අභියෝගයට මොකද දෙන්නේ? සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවා. ඊළඟ රාජ්‍ය ආදායම 8.3%ට අඩු වෙලා තිබුණා GDP එක එක්ක. මොකද්ද උත්තරේ? වදු පදනම වැඩි කරන එක. කවුද ඒකට මොකද දෙන්නේ? සුළු හා මධ්‍ය පරිමාණ කර්මා. ඒ නිසා මේ ගැඹුරු නූල් බෝලයක් වාගේ ප්‍රශ්නාවලියක් විසඳාගෙන යද්දී අපිට මේ පැතිලෙන් ඉඳලා අහන්න පුළුවන් අර කණ්ඩායමේ ප්‍රශ්න, මේ කණ්ඩායමේ ප්‍රශ්න, මේ ඔක්කොම සමස්ත පිළිතුරක් හොයාගන්න අපිට පොඩි කාලයක් යාවි. හැබැයි පොදුවේ අපි දකින දැන් උද්ගමනය අඩු කිරීම සමස්ත සමාජයට හොඳයි. ඒකට ගන්නා වූ පියවරවලදී මේ සමාජයේ යම් යම් කාණ්ඩවලට අපහසුතා ඇති වෙනවා. තවත් අපිට අපේ අපහසු සම්පූර්ණින් ඉවර වෙලා නැහැ. මම කතාව පටන් ගද්දී අපිට මේ අවුරුද්ද තව අපහසුතා විඳින්න සිද්ධ වෙවි. හැබැයි අපි එකින් එකට තොරතුරු හොයලා ඒ පිළිබඳ සාකච්ඡා කරලා මෙතුමා කිව්ව කාරණා ඉතා වැදගත්. සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට තාම ප්‍රශ්නයක් තියෙනවා. අපි මේ එකින් එකට දැන් ශ්‍රී ලංකා මහ බැංකුව චක්‍රලේඛ 15ක් ගැහුවා. වරින් වර මේ මේ එක එක කණ්ඩායම් වල තියෙන බැංකුවේ ප්‍රශ්න සඳහා ණය ප්‍රශ්න සඳහා උත්තර හොයන්න. රජයත් එහෙමයි. ඒ නිසා දැන් අද මම එන්න ඉස්සෙල්ලා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ සමග සාකච්ඡාව කරා. ඔවුන්ට ලොකු ප්‍රශ්නයක් තියෙනවා මේ බදු පුළුල් කිරීම සමග. හැබැයි අපි ඒ සඳහා පිළිතුරු හෙවිය යුත්තේ සමස්ත ආර්ථිකය ශක්තිමත් කරලා එකින් එකට යන්න අවශ්‍යයි. අපි ඒකට සූදානම් ගරු සභාපතිතුමනි. දැන් මම මේ රාජ්‍ය ආදායම ගැන කිව්වා. ප්‍රාථමික හිගය ඇස්ටිමේට් කරලා තිබුණේ ගරු සභාපතිතුමනි ඩොලර් බිලියන 5ක් ඍණ පත්‍රයයි කියලා. සමාවෙන් රුපියල් බිලියන 50ක් සමාවෙන්. හැබැයි අපිට පුළුවන් වුණා රුපියල් බිලියන 31ක් ධන පත්‍ර ගේන්න. ඉතින් මේවා අපිට ජයග්‍රහණ විදිහට දකින්න බැරි නම් ඒක ලොකු අඩුවක් තියෙනවා. අප පක්ෂ වෙන්න පුළුවන්, විපක්ෂ වෙන්න පුළුවන්. ඒක නිසා මම ස්තුතිවන්ත වෙනවා මුදල් කාර්ක සභාවට මේ තියෙන ධනාත්මක දේ කතා කරලා. අපි කියන්නේ
මමත් මුදල් කාර්ක සභාවේ ඉන්නවා එමෙතුමා.
ඔබතුමාටත් ස්තුතියි. මොකද මේ ඒ වගේ සභාවල සමාජිකත්වය දරන්න ඕන නැත්තේ මේ රට ගැන පුළුල්ව හිතන කණ්ඩායමක් ගරු මේ සභාපතිතුමනි. අපිට විවිධ දේශපාලන දර්ශන තියෙනවා, විවිධ දේශපාලන ඉලක්ක තියෙනවා, ඊළඟ මැතිවරණේ තියෙනවා. හැබැයි සියලට වඩා රටක් අවශ්‍යයි. අපි දැන් ගන්නා තීරණ ගත යුත්තේ ඊළඟ මැතිවරණ වෙනුවෙන් නෙවෙයි, ඊළඟ පරම්පරාව වෙනුවෙන්. ඒ තීරණ නීරස වෙන්න පුළුවන්. ඒ තීරණ වලට පහර පිට පහර වදින්න පුළුවන්. හැබැයි අපි ඒ තීරණ ගත යුතුයි. දැන් මේ මේ බදු මේ අපි නැවත හඳුන්වා දීමේදී මේවා මේ තිබුණු බදු නමුත් හඳුන්වා දීමේදී සමහරව අලුතෙන් දැමීමේදී මේ විෂය බාරගනිද්දී මට බොහෝ අය කිව්වා ඇයි ඔක බාරගන්නේ මුළු සමාජයෙන් බැනුම් අහන්න වෙන කාරණාව. හැබැයි අපි කටයුතු කළ යුත්තේ ගරු සභාපතිතුමනි ඒ ඇනුම් බැනුම් වෙනුවෙන් නෙවෙයි ඒවට බිය නෙවෙයි ඊළඟ මගේ ඡන්ද වෙනුවෙන් නෙවෙයි එහෙම කටයුතු කරපු කාලයක් නිසා තමයි අපි මේ කියන ගැඹුරු වලට වැටුනේ. මේද වර්තමාන නායකයා මේක වාරගත්තෙත් ඊළඟ මැතිවරණ වෙනුවෙන් නෙවෙයි ඊළඟ පරම්පරාව වෙනුවෙන්. එනිසා අපි කැප වෙලා කටයුතු කරන්නේ තීරණ ගන්න මේ කරුණු පෙන්වලා දෙන්නේ අන්නේ පුළුල් දර්ශනයේ වැඩපිළිවෙලත් එක්ක කියලා අපි කියන්නේ කැමැති ගරු සභාපතිතුමනි. ඒ වගේම විදේශ සංචිත අපි විදේශ සංචිත ප්‍රමාණයෙන් අපි ඍණ තැනට ගියා. අපි ළඟ මුකුත්ම නැති තැනකට අපි ගියා. ඒ නිසා තමයි ගරු සභාපතිතුමනි අපිට කියන්න සිද්ධ වුණේ පසුගිය අවුරුද්දේ අප්‍රේල් මාසයේ 2022 වෙනකොට තාවකාලිකව අපිට විදේශ ණය ගවන්න බෑ කියලා. ඒක ආඩම්බරෙන් කියපු කේමනක් නෙවෙයි. ඒක හරි දුකෙන් කියපු කේමනක්. හැබැයි වෙන අපිට කරන්න දෙයක් තිබුණේ නැහැ. අපිට තව එක පඩියයි පල්ලට වැටෙන්න තිබුණේ ඒක නොකිය හිටියානම් නොකිය ණය නොගෙවූ තරම් අසමත් තැනකට අපි වැටෙනවා. ඒ නිසා අපි ඊට එක පඩියක් ඉහළෙන් තියලා ශ්‍රී ලංකා මහ බැංකුව අපි තාවකාලික ණය ගැනීම නවත්වනවා කියලා විදේශයන්ට කිව්වා. ඒ වෙනකොට අපි ළඟ අපේ සංචිත බැලුවොත් සුද්ධ සංචිත ප්‍රමාණය ඍණ තැනක තිබුණේ. හැබැයි අපි මේ මේ වාර්තාවේ මෙන්න මේ වාර්තාවනේ අද අපි සාකච්ඡාවට භාජනය කරන්නේ වසරමැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව. මේකදී අපිට කියන්න පුළුවන් වෙලා තියෙනවා අපේ විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 3.4 දක්වා වර්ධනය කරගන්න අපිට ලැබිලා තියෙනවා. ජූනි මාසේ 28 වෙනකොට ඩොලර් බිලියන 3.4 දක්වා ඒක රුපියල යගේ 117කින් පමණ වාර්ෂික ඉතුරු ඒ කාලය තුළ අධි ප්‍රමාණ රුපියලට වාසි වෙලා තියෙනවා. ඉතින් මේ මේ මෙවැනි කාරණා ධනාත්මක කරුණු හැටියට දකින්න අපි සූදානම් නැත්තම් සභාපතිතුමනි අපි රට ගැන හිතනවද නැත්නම් අපි අපිට වෙනස් සිතුවිල්ලක් තියෙනවද මෙන්න මේ ප්‍රශ්නේ අපිට නැගෙනවා. මම දැක්කා අද උදේම පටන් ගත්තේ අපේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරේ අර මේ මුදල් කාර්ක සභාවේ වාර්තාව කියවපු ගමම්ම නැගිටලා අහනවා මේ 11.5 ඍණයිනේ පළවෙනි කාර්තුවේ කොහොමද උදම්මනන්නේ? උදම්මනන්න බෑ, අපි උදම්මනන්නේ නැහැ තාම. උදම්මනන්න කාලයක් ඒවි. හැබැයි මම කියන්නේ 12.4 ඉඳලා 11.5 මේ ඍණ එනවා කියන්නේ යම් වර්ධනයක්. අපි ඒ 12.5 12.4 ඉන්නේ නැද්දි ගරු සභාපතිතුමනි ඒ වකවානුව තමයි මේ පාර්ලිමේන්තුවත් මේ අවිධිමත් කණ්ඩායමක් අතරපත් වෙන්න ගිය වකවානුව. ඒ අවිධිමත් කණ්ඩායම අතරපත් වෙලා මේ රට ඒ ගින්නෙම දැවුණා නම් 12.4 නතර වෙන්නේ නැහැ සභාපතිතුමනි ඔක. එහෙනම් අපි ඊළඟ කාර්තුවේ අපි කියන්නේ 11.5 කියලානේ අපි දැන් මේ දුක් වෙනවා කියන්නේ. එහෙනම් යන්නේ 125කට. එහෙනම් මේ රටක් නැහැ. ජනතාව නැහැ. ගෙවල් දොරවල් නැහැ. තරාතිරමක් නැහැ. හැම කෙනාම අවදානමට ලක් වෙනවා. අන්න ඒක නවත්තගත්ත මේ සතුට තමයි අපිට තියෙන්නේ. ඒ සඳහා උදව් කළ ජනතාව විශාල ජනතාවට තමයි මේ පළවෙනි ප්‍රණාමය හිමිය යුත්තේ. ඔවුන් ඉතා අසීරු කාලයක් ගත කරා. තාමත් අසීරුයි. අපි පිළිගන්නවා. අපි එකවරම ආපු අපේ මේ වියදම් රටාව ආදායම් රටාව සියල්ල වෙනස් වුණා. දැවැන්ත බඩු හිගයක් ආවා. ඔවුන් ඒකට මුහුණ දුන්නා. අපි එකවරම අපේ බදු රටාව වෙනස් කරා. කවුද ගෙවන්නේ? ජනතාව. අපි එකවරම බැංකු පොලිය 100%කින් වැඩි කරා. කවුද ගෙව්වේ? ජනතාව. ඔවුන් මේ සියල්ල දරාගෙන බලාපොරොත්තු සාගතව හිටියා. ඒ නිසා අපි හැම විටකම හිස නමලා ඔවුන්ට ආචාර කළ යුතුයි. මේ ඇතිවෙන අස්ථීර තත්ත්වය ස්ථීර කරගන්න මහා ඉවසීමකින් සියලු පීඩනයන් අභියෝග දුක දරාගෙන කටයුතු කරපු ජනතාව. මේ වාර්තාව මම හිතන්නේ මේ මේක මෙහෙයවපු අයට ලැබෙන හොඳ සහතිකයක් වගේම ඒ නියම හිමිකරුව හැටියට මම දකින්නේ ගරු සභාපතිතුමනි මේ රටේ සමස්ත වූ ජනතාව විශේෂයෙන් එදා වේල හොයන ඔවුන් තමයි ලොකුම අමාරුව ලොකුම අපහසුවට භුක්ති විඳි. උදේ වේල හොයාගත්තාම දවල් වේල දන්නේ නැහැ. රැයට කාපුවම උදේ දන්නේ නැහැ. හැබැයි මේ මිනිස්සු මේ ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරමින් වර්තමාන නායකත්වයේ වචනේ සලකමින් මේවා දිහා බොහොම උපේක්ෂාවෙන් බලන්නේ හිටියා. දැන් අද මම කතා කරපු කණ්ඩායම් සමගත් අපි මුලින් මේ බදු හඳුන්වා දෙද්දී ලොකු ගැටලුවක් තිබුණා උන්ට. මොකද වැඩිම අසීරුවට පත් වුණු කණ්ඩායමක් තමයි ගරු සභාපතිතුමනි නිශ්චිත ආදායමක් ලැබුණු පිරිස. ඔවුන්ට එක්වරම උපේනිට බද්දක් හඳුන්වා දුන්නා. එක් පැත්තකින් ඔවුන් ඒ වෙනුවිට අපේ තිබුණ වියදම් රටාවත් එක්ක තමන්ගේ මාසික ආදායමෙන් සැලකියුතු ප්‍රමාණයක් ණය ගෙවීම සඳහා යොදාගෙන තිබුණා. අපි තිබුණේ වියදමට උනන්දු කරන ආර්ථිකමය රටාවක්.
එමෙතුමා නිල වශයෙන් කාලය අවසන්. හැබැයි තව මිනිත්තු කිහිපයක් ගන්න පුළුවන්.
හොඳයි. ඒ වියදම් රටාව තුළ හැම කෙනෙක්ම තමන්ගේ පාරිභෝජන රටාව මේ යථාර්ථයට වඩා අඩියක් එහාට ගිහින් තිබුණා. එයින් එහාට යමක් ඔහු අරන් තිබුණා. ඒ සඳහා ඔහු ණය මුදලක් ගත්තා. අපි අඩුවට ණය දුන්නා. අපි ක්‍රෙඩිට් කාඩ් එක ඕන තරම් භාවිතා කරන්න දුන්නා. මෙන්න මේ ආදායම් රටාවට අපි එකවරම අභියෝග කරා. අපි ඔවුන්ගේ ණය ප්‍රමාණය 100%කින් වැඩි කරා. අපි ඔවුන්ගේ නොගෙවූ නැත්නම් ගෙවූ උපයන විට බද්ද සෑහෙන ප්‍රමාණයකින් වැඩි කරා. ඉතින් මේ ආදායම් ලාභියා දැවැන්ත අභියෝගයකට මුහුණ දුන්නා. හැබැයි අපි දැක්කා ඔවුන්වත් අර පෙරවතාවාගේ පාරට බස් යන්න උද්ඝෝෂණය කරන්න මහා විශාල වෑයම් මේ කණ්ඩායම් අතර තිබුණා. හැබැයි මේ ජනතාව බුද්ධිමත්ව යම්කිසි ලොකු විශ්වාසයක් ඇතුව නෑ අපි මේ වතාවේ මේ නායකත්වයට මේ ක්‍රමයට අවස්ථාව දීලා බලනවා කියලා ඔවුන් ඉතා ඉවසිලිමත්ව මේ දුක දරාගත්තා. ඒ නිසා තමයි මම කියන්නේ මේ වසරමැද රාජ්‍ය මූල්‍ය තත්ත්ව පිළිබඳ වාර්තාව මේ රටේ සමස්ත ජනතාවට පිරිනැමෙන ප්‍රධාන සහතිකයක් විය යුතුයි. ඔවුන් තමයි මේ ක්‍රමානුකූලව වැටෙන්න බංකොලොත් වෙන්න ගිය රටක් යම් තැනකට අය ලෝකේ යම් ආකාරයකට පිළිගැනීමක් ඇති නැවතත් ජාත්‍යන්තර ගනුදෙනුවලට අවතීර්ණ වෙන්න පුළුවන්. නැවතත් ක්‍රමක්‍රමයෙන් මේ වාගේ විවිධාකාර වූ දැන් අපි අහනවා අර කණ්ඩායමට ප්‍රශ්නයක් තියෙනව නේද, මේ කණ්ඩායමට ප්‍රශ්නයක් තියෙනව නේද. හැබැයි මේ වැඩපිළිවෙල නොගියා නම් ඔය කියන එක කණ්ඩායමක් ගැනවත් අපිට වෙනම අහන්න හම්බෙන්නේ නැහැ ගරු සභාපතිතුමනි. සමස්ත ජනතාවම විනාශ වෙනවා. අන්න ඒක වැලකිච්ච එක පිළිබඳ කතන්දරය තමයි අද අපි මේක කවදා හරි මේක ඓතිහාසික ග්‍රන්ථයක් බවට පත් වේවි. 2023 වසරමැද රාජ්‍ය මූල්‍ය තත්ත්ව පිළිබඳ වාර්තාව. අපි ශ්‍රී ලංකාව ජාතියක් හැටියට නැවත මේ ආර්ථික අගාධයෙන් ගොඩවෙමින් ගමනක් යන්න සූදානම් කියන කතාව ඇතුළත් ඓතිහාසික ග්‍රන්ථය හැටියට තමයි මේක හඳුන්වන්නේ. ඒ නිසා අපි ඒ ආරම්භ කළ ගමන මේ සාමාන්‍ය බේද බින්න වීම වලින් එහාට ගිහිල්ලා ශක්තිමත්ව ඉදිරියට යමු කියලා කියන ආරාධනාව මේ අපේ සමස්ත 225ටත් ඒ වගේම දේශපාලන පක්ෂවලටත්. මොකද මේක ගැන විවෘත මනසකින් බලන්න කියලා මම ඉල්ලන්නේ. මේක කියවන්න ගෙදර කියලා. මේක මම දන්නේ නැහැ අපේ කී දෙනෙක් මේක කියෙව්වද කියලා, අඩු ගානේ මුල් පිටුවත් බැලුවද කියලා. මේක කියවන්න. මේක කියවලා මේ තියෙන සැබෑ තත්වයන් පිළිබඳ කතා කරන්න. අපි සාමාන්‍ය අපේ තියෙන මේ සාම්ප්‍රදායික දේශපාලන රටාව මතම මේක පැත්තකින් තියලා අර 2022 වර්ෂයේ තිබුණු කිසිදු දෙයක් අපිට මතක නැති විදිහට අපි අලුත් සුරංගනා ලෝකයක් ගැන කතා කරනවා නම් අරක නෑ මේක නෑ මේ කට්ටියට අඩුයි. ඒක හරි පහසුයි. හැබැයි මේවා කියෝලා 2022 වර්ෂයට ආපහු ගිහිල්ලා එතන ඉඳන් මේ විවාදය හරියට කළා නම් ඒක වැදගත් විවාදයක් බවට පත් වෙනවා ගරු සභාපතිතුමනි. ඒ නිසා අන්න එතන ඉඳන් අපි මේ ගමන ආරම්භ කළ ගමන ශක්තිමත්ව ගියොත් අපි කාටත් අයිති ශ්‍රී ලංකාව නැවතත් ශක්තිමත් ආර්ථිකයක් තියෙන අපිට ආඩම්බරෙන් කතා කරන්න පුළුවන් රටක් බවට පත් කරගන්න පුළුවන්. ඒ සඳහා අපි සියලු දෙනා කැපවීම කියන ආරාධනාව කරමින් ඔබතුමා මට අමතරවත් කාලය ලබා දීම පිළිබඳ මගේ බලවත් හෘදයාංගම ස්තුතිය ඔබතුමාට හිමි වෙනවා. බොහොම ස්තුතියි.
වැදගත් කතාවක්. බොහොම ස්තුතියි කොළඹතුමා. Order please. පාර්ලිමේන්තුව 2023 අටවැනි මාස 9 වෙනිදා පෙරවරු 9:00 හමාරට යළි රැස්වෙයි.